जन्मभूमि लंकादीप विजयभूमि अपे उदार मातृभूमि मातृभूमि
ආයුබෝවන් අද 2025 පෙබරවාරි මස 12 වෙනි පදාදා නැත්නම් නවන් මස 12 වෙනි බුද දින නව ශ්‍රීලන්තේ ඔක්ලන්ඩ් නුවර සිට දැනුම සහ රසවින්දනය බෙදා ගනිමින් සුපුරුදු පරිදි අප සමග හෝරාවක් ගත කිරීමට අපෙන් ඔබට ඇරයුම අද දින එක්සත් ශ්‍රී ලංකා සංගමේ අනුග්‍රහයෙන් ඔබ වෙත ගෙන එන ජන්මභූමි වැඩසටහනයි මේ. තවන් දෙන ඔබ සමග ජන්මභූමියෙන් අද එක්වන්නේ ජෝපල්ලි සමග මම අමිතා. දෙදස් විසි පහ නව වසරේ නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි. දැන් අපි නවම් පොහොය බෞද්ධයින්ට වැදගත් වන්නේ ඇයිදැයි සොයා බලමු.
ශාසන ඉතිහාසයේලා ඉතා වැදගත් වෙන සිදුවීම් සතරකට මුල් වූ දිනයක් ලෙස නවම් පුර පසළොස්වක පොහොය දිනය හැඳින්විය හැකිය. බුදු සසුනේ ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වීම, සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා දෙනමට අගසව් තනතුර ප්‍රදානය කිරීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම සහ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අතහැරීම යන චතුර්විධ කරුණු නවම් පොහොය දිනක සිදු වී තිබේ. මහා සංඝ සම්මේලනයක් බුදුරජාණන් වහන්සේ පස්වග භික්ෂූන් වහන්සේලාගෙන් ආරම්භ කළ සංඝ පරපුර වසරක පමණ කාලයක් ගතවීමෙන් පසුව දළුලා වැඩුණු වෘක්ෂයක්සේ බබලන්නට විය. විවිධ දර්ශනවාද පිළිගනිමින් සත්‍ය ගවේෂණයේ යෙදී සිට පසුව බුදු සමය කෙරෙහි පැහැදි යථාර්ථය අවබෝධ කර ගැනීම වස් පැවිදි වූ නානා වර්ගික භික්ෂූන් වහන්සේලාගෙන් සංඝ සමාජය ජනාකීර්ණ තත්ත්වයකට පත්කෙරිණි. මෙම භික්ෂු සමාජය පළමු වරට එක්රැස් කොට මහා සංඝ සම්මේලනයක් පැවැත්වූයේ නවම් පුර පසළොස්වක පොහොය දිනකදීය. උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිල භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ දාහක භික්ෂූන් පිරිසද, සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ප්‍රමුඛ 250ක භික්ෂු පිරිසද යන 1250ක් වූ මහා සංඝ සන්නිපාතයකින් එදා රජගහ නුවර වේළුවනාරාමයේ බබලන්නට විය. තාරකා පිරිවරාගත් පුන්සඳ මඩලසේ එම රහතන් වහන්සේලා මැද බුදුරජාණන් වහන්සේ වැඩ සිටිසේක. අගසව් තනතුර පිරිනැමීම මෙම ප්‍රථම සංඝ සම්මේලනයේදී භික්ෂු සමාජයේ අග්‍රශාවක තනතුර ප්‍රදානය කිරීම සිදු වුණි. මෙහිදී සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා දෙනම පිළිවෙලින් දකුණත් සව් වමත් සව් වශයෙන් අග්‍රශාවක තනතුරු වලට පත් කෙරිණි. බුදුරදුන් විසින් සිදු කරන ලද මෙම පදවි ප්‍රදානය තුළින් සුදුස්සාට සුදුසු තැන ලබා දීමේ බෞද්ධ සම්ප්‍රදාය ආරම්භ විය. මෙම පදවි ප්‍රදානය පිළිබඳ එකලද භික්ෂූන් වහන්සේලා අතර වාද විවාද ඇති වූ බැව් පෙනේ. බුදුරජාණන් වහන්සේගේ මුහුණ බලා තනතුරු දෙති ඇතැම් භික්ෂූහු චෝදනා කළහ. මුලින් පැවිදි වූ භික්ෂූන් වහන්සේලා සිටියේදී මෑතකදී සසුනට ඇතුළත් වූ සැරියුත් මුගලන් දෙනමට අගසව් තනතුරු පිරිනැමීම සාධාරණ නොවන බවද ඇතැම්හු ප්‍රකාශ කළහ. මෙම තනතුරු ප්‍රදානයෙන් වඩාත්ම කිපුණේ බුදුරජාණන් වහන්සේගේ බෝසත් අවදී සිට උපකාරවත් වූ චන්න හිමියන්ය. තනතුරු ප්‍රදානයේදී තමන් වහන්සේ අමතක කළ බව පවසමින් බුදු සසුනේ ප්‍රථම අර්බුදකාරී භික්ෂුව ලෙස චන්න හිමියන් පෙරට ඒම මේ සමගම සිදු වූ බව පෙනේ. අර්බුදයට විසඳුමක්. මෙම අර්බුදකාරී තත්වය පිළිබඳ දැනගත් බුදුරජාණන් වහන්සේ සියලු භික්ෂූන් වහන්සේලා රැස් කරවා මහණෙනි, පස්වග භික්ෂූහු, යස භික්ෂුව, භද්‍ර වර්ගික භික්ෂුව සහ තුන් බෑ ජටිල භික්ෂූහු යන සියලු දෙනාම අනිකක් පතාම පින් කළා හොය. අගසව් තනතුරු නොමපැතූහ. එහෙත් සැරියුත් මුගලන් දෙනම අගසව් තනතුරු පතාම පින් කළහ යනුවෙන් අගසව් දෙනමගේ අතීත ප්‍රවෘත්ති කෙන හැර දැක්වූහ. එයින් පසුව භික්ෂූන් වහන්සේලා සැකය දුරු කළහ. මෙම අගසව් පදවි ප්‍රදානය ප්‍රමුඛව ස්වකීය ශ්‍රාවකයන් වෙත සුදුසු තනතුරු ප්‍රදානය කිරීම තුළින් බුදුරදුන් අපේක්ෂා කළේ ශාසනයේ චිරස්ථිතය වෙනුවෙන් ක්‍රියා කළ හැකි විශේෂ පුද්ගලයින් සකස් කිරීමයි. ඕවාද ප්‍රාතිමෝක්ෂය. තනතුරු ප්‍රදානය නොනැවතුණු බුදුරදුන් භික්ෂු සමාජයේ ඉදිරි පැවැත්ම සඳහා ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම සිදු වූයේත් නවම් පුර පසළොස්වක පොහෝ දිනකදී. බුද්ධත්වයෙන් මුල් 20 වසර තුළ භික්ෂූන් වහන්සේලා හික්මවීමට කිසිදු විනය නීතියක් පැනවීමක් සිදු නොවුණි. එම යුගය තුළ භික්ෂු සමාජයට ඇතුළත් වූයේ විනය නීති යටතේ අනුශාසනාවක් ලැබීමට තරම් ඉතා සුළු වරදක් හෝ සිදු නොකළ පිරිසකි. සුවකීය භික්ෂු ජීවිතය ගත කිරීමට බුද්ධ දේශිත ධර්මයම ප්‍රධාන කොටගත් භික්ෂූන් වහන්සේලා සීලය යටතේ ඉතා සරල වූත් ලිහිල් වූත් ජීවන පැවැත්මක් ඇතිව දිවිගෙවූහ. එබැවින් බුදුරජාණන් වහන්සේ එම මුල් 20 වසර පුරාම භික්ෂූන් වහන්සේලාට දේශනා කළේ ඕවාද ප්‍රාතිමෝක්ෂයයි. නවම් පොහෝ දිනක මුල්ම වරට ඇරඹි එම ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනාව මෙසේය. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතන් බුද්ධාන සාසනං. සියලු පව් දුරලීම, කුසල් ඉපදවීම හා වැඩීම තම සිත දියුණු කර ගැනීම යන මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනයයි. කන්ති පරමන් තපෝ තිතික්කා නිබ්බාණං පරමන් වන්දති බුද්ධා. නහි පබ්බචිතෝ පරූපගාති සමනෝ හොති පරන් විහෙට්ට යන්තෝ. ඉවසීම උතුම් තපසයි. බුදුවරයන් වහන්සේලා නිවන උතුම් කොට වදාරති. අනුන් තලන පෙළන පැවිද්දා ශ්‍රමණයෙක් නොවේ. අනූපවාදෝ අනූපගාතෝ පාතිමොක්ඛේච සංවරෝ මත්තංචුතාච බත්තස්මින් පන්තංච සයනාසන්. අධිචිත්තේච අයෝගෝ ඒතන් බුද්ධාන සාසනං. අනුන්ට උපවාද නොකිරීමද, හිංසා නොකිරීමද, ප්‍රාතිමෝක්ෂ සංවරයද, ආහාරෙහි පමණ දන්නා බවද, විවේක සෙනසුන්හි ඇල්මද, සමවත් වැඩීමේ යෙදීමද කළ යුතුය යන මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනය. අනුවේදනීය සිදුවීමක්. 80 වැනි වියට එළඹීමට තෙමසකට පෙර බුදුරජාණන් වහන්සේ සිය අග්‍ර උපස්ථායක ආනන්ද හිමිද සමග රජගහනුවර චාපාල නම් චෛත්‍ය අසලට වැඩම කළහ. එහිදී ආනන්ද හිමි අමතා තමා ආයු සංස්කාරය අත්හල බවත්, ඡන්ද, විරිය, චිත්ත, වීමනසා යන සතර එරිදිපාද ප්‍රගුණ කළ බුදුවරයෙකුට ආයු කල්පයක් වූවද මෙලව ජීවත් විය හැකි බවත් පැහැදිලි කළහ. එලෙස තෙවරක්ම පැහැදිලි කළද ආයු කල්පයක් වැඩ සිටින ලෙස බුදුරදුන්ට ඇරියුම් කිරීම කෙරෙහි ආනන්ද හිමියන්ට සිහිය පිහිටුවා ගැනීමට නොහැකි විය. බුදුරදුන් ආයු සංස්කරණය අතහැරීමේ පුවත ඇසූ සැනින්ම ආනන්ද හිමි චිත්ත වික්ෂිප්ත භාවයට පත්වීම එයට හේතුවයි. එබැවින් බුදුරදුන් මෙයට තෙමසකට පසු පිරිනිවන් පාමී තීරණය කළේද නවම්පුර පසළොස්වක පොහොය දිනකය. එය බුද්ධ චරිතයේ හමුවන අනුවේදනීය සිදුවීමකි.
Yeah. තැනයි නිවාගිනි සසරේ මහන් වැටසේ සොයා ආයිනි හිමියනේ ඔබේ ඔබේ නිතු කැල්මම සොයා පිළිසරණ නොඉන්මා නොලැබ හවුහරණක් භාවයේ පතා ආයිමි හිමියනේ ඔබේ ඔබේ බුදුවදනක්
නැතුවම බැරි සල්ලි නැත්නම් මුදල් වල උපත ගැන අපි පොඩ්ඩක් සොයා බලමු. යම් කිසි ජන සමාජයක විවිධාකාර වූ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා භාවිතා කරන පොදුවේ පිළිගන්නා ඕනෑම හුවමාරු මාධ්‍ය මුදල් වශයෙන් සැලකිය හැකිය. මුදල් භාණ්ඩ හා සේවාවන්ගේ ගෙවීම කිරීමට සහ ණය නැවත ගෙවීම සඳහා සාමාන්‍යයෙන් පිළිගත් දෙයකි. අය කිරීමේ මාධ්‍යයක් ලෙස වටිනාකමේ ඒකකයක් ලෙස සහ වටිනාකම් සම්භාරයක් ලෙස මුදලේ ප්‍රධාන භාවිතයන් වේ. විශේෂයෙන්ම විශාල ප්‍රමාණයක් සංසරණය වන නීතිමය බලංගුභාවයේ සහිත මුදල් සහ විවිධ වර්ග වල මූල්‍ය තැන්පත් ගිනුම් ඉල්ලුම් තැන්පත් ඉතිරි කිරීමේ ගිනුම් හා තැන්පත් සහතික වශයෙන් මෙම හුවමාරුවන් සඳහා භාවිතා කරන දේ මුදල් වලට අයත් වේ. වර්තමාන ආර්ථිකයේ මුදල් සැපයුමේ කුඩාම කොටස වන්නේ වලංගු මුදල්ය. සත්‍ය වටිනාකමක් ලෙසට පමණක් නොව ආර්ථික විද්‍යාවේ මූලික මූල ද්‍රව්‍යයකි. මුදල් ආර්ථික විද්‍යාව අධ්‍යයනයේදී අත්‍යවශ්‍ය දෙයක් වන අතර සහ මූල්‍ය හා සම්බන්ධ කරන ප්‍රබල ආකාරයක්ද වේ. මුදල් නොමැතිකම වෙළඳපොළ ආර්ථිකය කාර්යක්ෂම කිරීමට බලපාන්නේ මුදල් වෙළෙන්දන්ගේ එක එක වෙලාවට සිදුවන උවමනාවන්ට සහ හුවමාරුව සිදුවීමට පෙර එක සමාන වටිනාකම් සහිත ගිවිසුම්වල අවශ්‍යතාවයන්ට මුදල් අත්‍යවශ්‍යම සාධකයක් වීම නිසාය. ශ්‍රම අංශයේ සහ වෙළඳාමේ දිරිගැන්වීමද මුදලේ භාවිතයක් ලෙස සිටිය හැක. මුදලේ පරිණාමය විවිධ අවස්ථාවන් කිහිපයක් යටතේ පැහැදිලි කළ හැක. ඍජු භාණ්ඩ හුවමාරුව, භාණ්ඩ මුදල්, කඩදාසි මුදල්, බැංකු මුදල් යනුවෙන් මේවා හැඳින්විය හැක. ඍජු භාණ්ඩ හුවමාරුව මෙම ක්‍රමයේ යටතේ තම නිෂ්පාදිත භාණ්ඩයේ අතිරක්තය වෙනත් අයෙකුට දී ඔහුගෙන් තමාට අවශ්‍ය දෙයක් ලබා ගන්නා ලදී. පටු අවශ්‍යතා ඇති ස්වයං පෝෂිත ග්‍රාමීය සමාජයන්හි මෙම භාණ්ඩ හුවමාරු ක්‍රමය පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි විය. නමුත් මිනිසුන්ගේ අවශ්‍යතාව සංකීර්ණ වීමත් සමග මෙම භාණ්ඩ හුවමාරු ක්‍රමය අසාර්ථක විය. භාණ්ඩ මුදල් ඓතිහාසිකව බලන විට විවිධ ද්‍රව්‍ය රැසක්ම විවිධ අවස්ථාවන්හි හුවමාරු මාධ්‍ය ලෙස භාවිතා වී ඇත. උදාහරණ සිප්පිකටු, ලුණු, දුම්කොළ, පඹ, යකඩ, රත්තරන්. රැගෙන යාම අපහසු වීම, ඉක්මනින් විනාශ වීම යනාදී දුෂ්කරතා පැවතීමේ හේතුවෙන් භාණ්ඩ මුදල් භාවිතයේද අසාර්ථක විය. කඩදාසි මුදල්. කඩදාසි ව්‍යවහාර මුදල් භාවිතය ප්‍රචලිත වී ඇත්තේ හුවමාරු මාධ්‍යයක් වශයෙන් එය ලබා දෙන පහසුව නිසාය. මුදල් නෝට්ටු පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි අතර ඒක රාශී කර තබා ගැනීමද පහසුය. බැංකු මුදල්. වාණිජ බැංකුව පවත්වාගෙන යන ඉල්ලුම් තැන්පත් හෙවත් ජංගම ගිණුම්වල ශේෂ බැංකු මුදල් ලෙස හඳුන්වයි. ජංගම ගිණුම්වල ශේෂ ගනුදෙනු සඳහා භාවිතා කරන්නේ චෙක්පත් නිකුත් කිරීමෙනි. චෙක්පත් ව්‍යවහාර මුදල් ලෙසම ගනුදෙනු සඳහා භාවිතා කරයි. බැංකු මුදල් ව්‍යවහාර මුදල් මෙන්ම 100%ක්ම ප්‍රවශීලතාවයෙන් යුක්ත යැයි පිළි නොගනී. එහෙත් බැංකු මුදල් ආසන්න මුදල් වලට වඩා ප්‍රවශීලතාවයෙන් යුක්තය. මුදල් වල ලක්ෂණ. පොදු පිළිගැනීම, සමජාතීය වීම, පහසුවෙන් හඳුනාගත හැකි වීම, කල් පැවතීම, පහසුවෙන් ගෙන යා හැකිවීම, කුඩා කොටස් වලට බෙදිය හැකිවීම, හිඟකමක් තිබීම, වටිනාකම සමබරව පැවතීම, පහසුවෙන් මිතද විය නැකිවීම, උඩලේ කාර්යයන් විනිමය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම, එනම් භාණ්ඩ හුවමාරුවේදී අතරමැදියෙකු ලෙස ක්‍රියා කිරීම, වටිනාකම මැනීමේ මිනුම් දණ්ඩක් වීම, නූතන මුදල් ආර්ථිකයන්හි වටිනාකම සැසඳීමට, වටිනාකම මැනීමට මුදල් භාවිතය තා වැදගත් වී ඇත. විලම්බීත ගෙවුම් මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම වර්තමාන ගනුදෙනුවක වටිනාකම අනාගතයේදී ගෙවිය හැකිවීම, වටිනාකමේ සංදියක් ලෙස ක්‍රියා කිරීම මුදල් රැස්කර තබා ගත හැකි වීම, ආයෝජන මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම. අපි මුදලේ වටිනාකම මොකක්දයි ඔයා බලමු. මුදලේ වටිනාකම යනු භාණ්ඩයක් හෝ සේවාවක් සමග හුවමාරුවේදී එහි ඇතිවන වටිනාකම හෙවත් මුදලේ ක්‍රය ශක්තියයි. එනම් මුදලින් මිලදී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණයයි. මෙය මිල මට්ටම මත රඳා පවතිනු ඇත. ශ්‍රී ලංකාවේ පරණ මුදල් මුදල් නීති පනතේ 49 වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ පරමාධිකාරිය හා බලය ශ්‍රී ලංකා මහා බැංකුවට හිමි වේ. ශ්‍රී ලංකා මහා බැංකුව මගින් නිකුත් කරන ලද මුදල් නෝට්ටු හා කාසි ශ්‍රී ලංකා මහා බැංකුවේ හිමිකම් වන අතර ඒවා ශ්‍රී ලංකාව ඇතුළත ඕනෑම මුදල් ප්‍රමාණයක් ගෙවීම සඳහා නීත්‍යානුකූල මුදල් ලෙස සැලකේ. 1952 1953 වර්ෂයන්හි ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ප්‍රථම වරට ව්‍යවහාර මුදල් නෝට්ටු නිකුත් කිරීම ආරම්භ කරන ලදී. එහෙත් නෝට්ටු සඳහා දේශීය ලාංඡන යොදා ගැනීමත්, සිංහල භාෂාව යොදා ගැනීමත් 1956 සිදුවිය. 1963 මහා බැංකුව ප්‍රථම වරට කාසි නිකුත් කිරීම ආරම්භ කරන ලදී. දැනට රුපියල් 5000, රුපියල් 2000, රුපියල් 1000, රුපියල් 500, රුපියල් 100, රුපියල් 50, රුපියල් 20, රුපියල් 10 යන අගයන්ගෙන් යුත් මුදල් නෝට්ටුද රුපියල් 10, 5, 2, 1, 150, 125 යන අගයන්ගෙන් යුත් පාසිද නිකුත් කෙරේ.
දැය දියුණට පැද යන නැවියා ගොවියා බිමදවියා සපතෙහි විපතෙන් නොතැලෙයි නොසැලෙයි අටලෝ දමවුරු හෙළයා සපතෙහි විපතෙයි නොතැලෙයි නොසැලෙයි අටලෝ දමවුරු හෙළයා හෙළ ජාතික අභිමානේ වඩු විරුවන්සේ පුරනේ මෞපිම සෞසිරියෙන් සරසව් පිබිදෙව් පිබිදෙව් සරසෙව් හෙළ ජාතික අභිමානේ දට ඇදෙන මහ ගංගා කුඹුරට යලි හරවා ධාන්‍ය වගා කොට සිරි ලකමේ හෙළ බිම කෙට කරවා අර පිරි මැස්මට කුරුදු වෙලා බිඳලා උදුක සන්තා බරකුම් යුගයක් නැවතත් අර බව් නිජ භූමිතලේ ලංකා තරකුම් යුගයක් නැවතත් අර බව් නිජ භූමිතලේ ලංකා හෙළ ජාතික අභිමානේ වැඩු විරුවන්සේ පුරනේ මෞපිම සෞසිරියෙන් සරසව් පිබිදෙව් පිබිදෙව් සරසෙව් හෙළ ජාතික අභිමානේ වඩු විරුවන්සේ පුරනේ මෞපිම සෞසිරියෙන් සරසව් පිබිදෙව් පිබිදෙව් සරසෙව් හෙළ ජාතික අභිමානේ
අපේ නිදහස වසර 77ක කතාව සියවස් ගණනාවක් තිස්සේ බටහිර ජාතීන්ගේ පාලනයට යටත්ව තිබූ ශ්‍රී ලංකාවට නිදහස හිමි වී දැනට වසර 77කි. ශ්‍රී ලංකාව පෘතුගාලය, නෙදර්ලන්තය සහ මහා බ්‍රිතාන්‍යන යුරෝපීය රටවල් තුනක යටත් විජිතයක්ව තිබිනි. දීර්ඝ කාලීන අරගල සාකච්ඡා මෙන්ම ඉන්දියානු උපමහද්වීපයට නිදහස ලැබීමේ බලපෑම යන විවිධ හේතු නිසාවෙන් 1796 සිට බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් වූ ශ්‍රී ලංකාවට 1948 පෙබරවාරි 4 වෙනි දින ඩොමිනියන් තත්වේ නිදහසක් හිමි විය. එතැන් පටන් වසරක් පාසා නිදහස් උත්සවය සැමරීම සිදු කරනු ලබයි. 1972 දී ජනරජයක් බවට පත් වී දෙවැනි එලිසබත් රජන දිවයිනේ රාජ්‍ය නායකත්වයෙන් උවත් වූ තැන සිතුගීසි සමයෙන් උපුටාගත් බ්‍රිතාන්‍ය යටත් විජිත නාමය වන සිලෝන් යන්නද භාවිතයෙන් ඉවත් කෙරිණි. පසුව ලංකා යන නාමයට ගෞරවනීය පැරණි පදයක් වන ශ්‍රී එකතු කරන ලද අතර මෙය දිවයිනේ සිංහල හා දෙමළ නම් වලට වඩා සමීප බවට තීරණය කෙරිණි. ඇත්තෙන්ම නිදහස අසම සම බලවේගයකි. එහි අර්ථයෙහි මෙන්ම කාර්යභාරයේහි සීමාවක් ඇත්තේ නැත. නිදහස පිළිබඳ විවරණය අහවල් තැනින් නැවැත්විය යුතුයයි අනකල හැකි ජගතෙක්ද මිහිපිට නොසිටී. නිදහසේ හැටි ස්වභාව එසේය. කවර තත්වයක වුවද අපේ නිදහස අභිමානයෙන් මෙන්ම උත්කර්ෂයෙන් සැමරීම කිසිදු වරදක් නැත. එය සැමරීමට යන මුදල ගැන සෙවීම කුහකකමකි. ජනවාරි 18 වැනි ඉරිදා සිළුමින පුවත්පතට මහාචාර්ය ගුණපාල මලලසේකර ලියා තිබුණු අපේ නිදහස නොඇලැක්විය හැක්කකි. ලිපියෙහි මෙලෙස සඳහන් විය. පෙර රජුන් දවස රෝමේන් හා මිසරයෙන් පැමිණි තානාපතිහු රටෙහි සුන්දරත්වයද සෞභාග්‍යත්වයද වර්ණනා කරන අතර ඊටත් වඩා ප්‍රශංසා මුඛයෙන් මෙහි වැසියන්ගේ ධර්මිෂ්ඨභාවය ගැන ප්‍රකාශ කළහ. අතීතේහි ඈත පෙර දිගින් පැමිණි දේශ සංචාරකයන්ගේ ගමන් විස්තරයන්හි විශිෂ්ට වශයෙන් සඳහන් වන්නේ මෙහි වැසියන්ගේ ගුණධර්ම සම්ප්‍රදාය පිළිබඳ තොරතුරුයි. බොහෝ අවුරුදු ගණනක් මෙහි පදිංචිව සිටි 1948 රටින් පිටව ගිය පසු සිංහලයන් ගැන මුව නොසෑහෙන තරම් වර්ණනා කළේය. අදත් මෙහි පැමිණෙන විදේශී වූ අපේ කරුණාව ගැනත් ආගන්තුක සත්කාරයට ඇති බලවත් ආසාව ගැනත් නිතර ලියති කියති. පෙර මෙරට ආසියා මහද්වීපයේ ධාන්‍ය භාණ්ඩාගාරය යැයි ප්‍රසිද්ධියට පැමිණියේය. මහා යුද්ධය පැවති කාලයේහි මෙහි ඇති වූ ආහාර හිඟය අති දරුණු විය. එහෙත් මෙහි හාමතින් මල එකම කෙනෙකු ගැනද අසන්නට සෙදු නොවිවුයේ මිනිසුන්ගේ මේ මහත් කරුණා ගුණය නිසා යැයි යුරෝපයෙන් පැමිණි පඬිතුමෙක් කියා ඇත. නොයෙක් තැන්වල ඇති අපේ සහස්ත්‍ර සංඛ්‍යාත සෙල්ලිපිවලට සමාන සෙල්ලිපි චීන භාෂාවෙහිවත්ද නැත. අපේ මහා වංශය වැනි ඉතිහාස ග්‍රන්ථයක් අන් කිසිම ජාතියක දක්නට නොලැබේ. නිදහස ගැන ප්‍රශ්න කරන අයට බරපතල ගැටලුව වන්නේ මෙරට ආර්ථික නිදහස ලබා ඇතිද යන්නය. නමුත් නොලද නිදහසක් ගැන කතා කරනවට වඩා තිබෙන නිදහසින් පරිම ප්‍රයෝජන ගත යුතුය. නැත්නම් ලංකාවට දොස් නැගීමෙන් ජය ලබන කිසිම ලාංකිකයෙක් නම් නැත. වර්තමානයේ වන විට මෙරට පිරිමි පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 76 දක්වා, කාන්තාවන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 80 දක්වා ඉහළ ගොස් ඇතැයි විශේෂ වෛද්‍ය කපිල ජයරත්න පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පවසා තිබිනි. ලංකාවේ ආයු අපේක්ෂාව වැඩිවීමට සමාජ ආර්ථික දියුණුව සහ සෞඛ්‍ය සේවාවේ දියුණුව ඉවහල් වී ඇති බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි. අපේ සමාජ ආර්ථික දියුණුව තමයි ප්‍රධානම දේ. පසුගිය අවුරුදු 75 ඇතුළත වෙච්ච සමාජ ආර්ථික දියුණුව දේශපාලන තීරණ ගැනීම ප්‍රතිපත්ති ඒවා තමයි ප්‍රධානම දේ. ඔහු කියයි. මේ සියල්ල නිදහසින් පසු ලැබුණ දේවල් නොවන්නේද? කලාපයේ අසල්වැසි රටවල් හා සංසන්දනය කිරීමේදී මෙරට ආයු අපේක්ෂාව ඉහළ අගයක් ගන්නා බව පැහැදිලි වේ. ඒ අපේ සෞඛ්‍ය සේවාවේ දියුණුවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ඉන්දියාවේ ආයු අපේක්ෂාව පිරිමි පුද්ගලයන්ගේ අවුරුදු 65 වන අතර කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 89කි. අපේ මුතුන් මිත්තන් වැව් අමුණු හදමින් කෙත්වතු සරුසාර කරමින් නිවහල් ජාතියක් හැටියට ජීවත් වූ ඒ අතීතයෙන් අප පාඩම් උගත යුතුය. එදා අපේ මුතුන් මිත්තන් පිටරටින් කෑම ටික ලැබෙන තෙක් බලා සිටියේ නම් ඔවුන් දහස් ගණන් වැව් අමුණු ගොඩනගා එත්වතු සරුසාර කරන්නේ නැත. එවන් නිවහල් මුතුන් මිත්තන්ගේ පැවතෙන පරපුරක් හිඟමනට වැටුනේ කෙසේද යන්න අප සියලු දෙනාම විමසීමට ලක් කළ යුතුය. අපේ පරාක්‍රමබාහු ගජබාහු වැනි වීර රජවරු පිටරටට පවා අභියෝග කළ. ගජබාහු මහරජතුමා දකුණු ඉන්දියාව ආක්‍රමණය කොට එහි බලය පතුරුවා එරටින් 12,000ක් ජනයා මෙරට වැඩට ගෙනාවේය. ඉබඳු අතීතයක් අපට තිබුණි. සීගිරි කාශ්‍යප රජු විසින් ඉදිකළ මහා ආලක මන්දාව අදත් ඩොලර් උල්පතක් නොවන්නේද? කිසිවිටක අපේ අතීතය අමතක නොකළ යුතුය. එය නිදහස සමරන විට හොඳින් අවධාරණය කරගත යුතුය. අප පාඩම් උගත යුත්තේ වෙන රටවලින් නොව අපේ රටේ ඉතිහාසයේනි. අප 1818 සටන් කළේ කිසිවෙකුගේ ආශිර්වාදයෙන් නොවේ. 1848 සටන් කළේ ජාතියක් ලෙස තනිවමය. ධර්මපාලතුමා ජාතික සටන දියත් කළේ ධන බලයෙන්, නිල බලයෙන්, වරප්‍රසාද වලින් සන්නද්ධ සුපිරි පැලැන්තියේ ආශිර්වාදයෙන් නොවේ. 2009 ත්‍රස්තවාදී පරදා රට විජයග්‍රහණය කළේ විදේශීය අනුබලයෙන් නොවේ. මේ බිමේ උපන් අපට සහජයෙන් උරුම වන ශක්තියක් වෙයි. සුද්දන්ගෙනුත් කළු සුද්දන්ගෙනුත් එතරම් බැට කෑවද අදත් අප ජාතියක් ලෙස නැගී සිටින්නේ එම ශක්තිය හේතුවෙනි. නමුත් 2009 ලැබූ ජය ගැන සිහි කරන අය බෙහෙවින් දුලබය. ජාතික ගීය දෙමළෙන් ගැයීමට පවා හැකි වූයේ රටේ නිදහස සුරක්ෂිත වූ නිසාය. 2009 පෙර නිදහස සමරන විට බෝම්බ පිපිරිණි. විජාතිකත්වයේ අගයන අය ජාතික ගීය දෙමළෙන් ගැයීම මහත්සේ අගයයි. එය ආරම්භ වූයේ දේදුණු විප්ලවයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත් වූ පසුය. අනුර ජනපතිතුමාගේ ආණ්ඩුවත් දෙමළෙන් ජාතික ගීය මෙවර නිදහස් උත්සවයේදී ගයනු ඇත. ජාතික ගීය දෙමළෙන් ගැයීම 2016 වසරේ සිට 2019 දක්වා සිදු වූ අතර 2020 නිදහස් උළෙලේදී ජාතික ගීය අලබසින් පමණක් ගායනා කිරීම සිදුවිය. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා දුරෙන් ගිය පසු නැවත දෙමළ භාෂාවෙන් ගැයීම ආරම්භ විය. 1951 ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් මගින් නමෝ නමෝ මාතා ගීය ජාතික ගීය ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස නිර්දේශ කෙරිණි. ඊට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමි විය. නමෝ නමෝ මාතා ජාතික ගීය දෙමළ බසට පරිවර්තනය කර නිල වශයෙන් පිළිගත යුතුයයි අග්‍රාමාත්‍ය DS සේනානායක ප්‍රකාශ කළ බව පැවසී. එය දෙමළ බසට පරිවර්තනය කරනු ලැබුවේ කොළඹ සහිරා විද්‍යාලයේ ගුරුවරයෙකු වූ පණ්ඩිත M. නල්ලතම්බි විසිනි. 1961 වසරේදී නමෝ නමෝ මාතා යන්න ශ්‍රී ලංකා මාතා යනුවෙන් වෙනස් කෙරුණේ ජාතික ගීයේ නිර්මාතෘවරයා වූ ආනන්ද සමරකෝන්ගේ දැඩි විරෝධය හමුවේය. පසුව ඔහු සිය දිවි හානි කරගත්තේ ඔහුගේ විරෝධය නොතකා ජාතික ගීයේ සිදු කළ වෙනස්කම නිසා යැයි මතයක් පවතී. ජාතික ගීය දමිළ බසින් ගායනා කිරීම හේතුවෙන් සිය මූලික අයිතීන් කඩවි ඇති බවට තීන්දුවක් දෙන මෙන් ඉල්ලා කැලණිය ප්‍රදේශවාසීන් පිරිසක් ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ කිසිදු නීතිමය බාධාවක් නොමැති බව 2016 නොවැම්බර් 18 දින ප්‍රකාශ කර තිබිණි. නමුත් ජාතික ගීය දෙමළෙන් ගැයීම නිසා දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නැත. නමුත් කිහිප දෙනෙකුගේ හෝ හිතේ අමාරු හොදවන්නේය. ඒත් මේ රටේ මහා සංස්කෘතිය යටකර නිදහස සැමරිය නොහැකිය. ජාතික ගීය යනු යම් රටකට හෝ ජාතියකට පක්ෂපාතීත්වය පෙන්නුම් කරන දේශානුරාගය දැන්වීම සඳහා රටක් හෝ ජාතියක් විසින් නිල වශයෙන් පිළිගන්නා ලද ගීතයකි. එය සිංහලෙන් පමණක් ගායනා කිරීම සිදුවිය යුතුය යන්න අපේ මතයයි. මෙයට සමහරුන් එකඟ විය නැකිය. එහෙත් රටේ ජාතිකත්වයට මුල් පැමිණ ලැබිය යුතු නොවේද? මේ විස්තර උපුටාගත්තේ දිවයින පුවත්පතෙනි. පසුගිය 8 වෙනි සෙනසුරාදා උදේ භාගයේ එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ 77 වෙනි නිදහස් දින සංවත්සර උළෙල මවුන්ට් ඇල්බර්ට් යුදානුස්මරණ ශාලාවේදී මේ ගෙවෙන්නේ පෙබරවාරි මාසයයි. අපිට වැලන්ටයින් දිනය ගැන අමතක කරන්න බෑ. ඉතින් අපි බලමු මොකද්ද මේ වැලන්ටයින් දිනය කියන්නේ කියලා. ආදරවන්තයන් සෑම වසරකම පෙබරවාරි 14 වෙනි දින වැලන්ටයින් දිනය ලෙස සමරනවා. මෙහිදී සිය පෙම්වතාට හෝ පෙම්වතියට තෑගි භෝග ලබා දී ඔවුන් සතුටු කිරීමට ආදරවන්තයන් පැදී පැහැදී සිටිනවා. වැලන්ටයින් දිනයේ ආරම්භය හා විකාශනය පිළිබඳව මත කිහිපයක්ම තිබෙනවා. එම දිනය හා සබැඳි බොහෝ දෙනා නොදන්නා කරුණු රාශියකුත් තිබෙනවා. වැලන්ටයින් දිනයේ ආරම්භය සිදුව ඇත්තේ පුරාතන රෝම සරුබව පැවතීමේ උත්සවයකිනුයි. උත්කර්ෂවත් ලෙස පැවැත්වූයෙමු. වැලන්ටයින් දිනයේ ආරම්භය ක්‍රිස්තුපූර්ව 6 සියවස තරම් ඈතකට දිව යනවා. එකල රෝමේ සමහරක් දෙනා සෑම වරකම පෙබරවාරි මාස 13ත් 15ත් අතර ලූපකැලියා නම් උත්සවයක් සංවිධානය කළ අතර එහිදී කාන්තාවන්ගේ සරු බව දෙවියන්ගෙන් පැතීම සිදු වුණා. එය වර්තමාන වැලන්ටයින් දිනයෙන් සුන්දර යමක් වූයේ නැහැ. එහිදී දෙවියන්ට සත්වයින් කැපකිරීම උදෙසා බිලිදීම සිදු වූ අතර ඔවුන්ගේ ලොම්ගෙන ඒවායින් කාන්තාවන්ට පහර දීම සිදු වුණා. මෙමගින් ඔවුන්ගේ සරුභාවය වැඩි දියුණු වෙතැයි ඔවුන් විශ්වාස කළා. මීට අමතරව ලොතරැයි ක්‍රමයකට කාන්තාවන්ට පුරුෂයින් පෑහීමද එහිදී සිදුකොට තිබෙනවා. මෙහිදී බොහෝ සත්වයන් පිරිසක් බිලිදීම සිදු කෙරුණු අතර එය ඉතා අමානුෂික අන්දමින් පැවති උත්සවයක් වන්නට ඇති බැව් බහුතර විද්ව මතයයි. මල්සරා යනුවෙන් හඳුන්වන්නේ ග්‍රීක දේවතාවකි. වැලන්ටයින් දිනේ සම්බන්ධයෙන් පමණක් නොව ආදරයේ සම්බන්ධ කටයුතුවලදී එයට දිරි දෙන අයකු වන මල්සරා නම් මනක්කල්පිත චරිතය පිළිබඳ ඔබ අසා ඇති. මල්සරා නිතරම පෙන්නුම් කරන්නේ දුන්නක් අතින්ගත් නිරුවත් කුඩා දරුවෙකුගේ විලාසයකිනුයි. මෙම මල්සරාගේ මූලාශ්‍රය වන්නේ ඊරොස් නම් ග්‍රීක දේවතාවයි. ක්‍රිස්තු පූර්ව 700 තරම් ඈත කාලයකදී ග්‍රීක වැසියන් ඇදපු මෙම දේවතාවා සිය හීවලින් පෘථග්ජන ජනතාවට විද ඔවුන් අතර ප්‍රේමය ඇති කරන බවට පැරණි ග්‍රීකයන් අතර පිළිගැනීමක් තිබුණා. මොහු පිළිබඳ ඇදහිල්ල ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේදී රෝමය වෙත පැතිරී ගියා. ඉන් අනතුරුව ආදරයේ සංකේතය ලෙස මෙම ඊරොස් භාවිතා කරන්නට වුණා. මෙම දේවතාවා මල්සරා ලෙස වැලන්ටයින් දිනය හා සම්බන්ධ කොට ලෝට ඉදිරිපත් කරන්නට ඌයේ 19 වන සියවසේදී. වැලන්ටයින් දින මල්දීම ඇරඹුවේ වික්ටෝරියානුවෝය. රතු රෝස ආදරයේ සංකේතයක් ලෙස පුරාතන රෝම වැසියන් සැලකුවා. මෙය ඊරොස් හෙවත් මල්සරාගේ මව ලෙස සැලකූ බීනස් දෙව්දුවට වඩාත් බහුලම පිදූ මල් වර්ගය වුණා. වර්තමානයේදී වැලන්ටයින් දිනයේදී ලෝ වැඩියෙන්ම සංසරණය වන මල් වර්ගය වන්නේ රෝස මලයි. වැලන්ටයින් දිනයේදී ලොව විකිණෙන රෝස මල්වල ප්‍රමාණය මව්වරුන්ගේ දිනයට මෙන්ම නත්තලටත් වඩා වැඩි වෙනවා.
Valentine.
එක්සත් ශ්‍රී ලංකා සංගමය එනම් යුනයිටඩ් ශ්‍රී ලංකා ඇසෝසියේෂන් එමත් නැත්නම් උස්ලා ඔබ වෙත ගෙන එන මේ ජන්මභූමි වැඩසටහන සෑම බදාදා දිනකම රාත්‍රී 8:15ට ප්ලැනට් ඕඩියෝ 104.6 FM ගුවන් තරංග ඔස්සේ හෝරාවක් පුරා විකාශනය වෙනවා. මෙම වැඩසටහන planetaudio.org.nz /ජන්මභූමි ඔස්සේද සවන්දිය හැකිය. මෙය මාසයක් තිස්සේ එම වෙබ් අඩවියේ රඳවා ඇති හේයින් පුරා මාසයක් තුළ ඔබට සවන් දෙන්න පුළුවන්. අද දින ඔබ අතරට ජන්මභූමියෙන් පැමිණියේ ජෝපල්ලි සමග මම අමිතා. තවත් දිනක මේ වගේ වැඩසටහනකින් යලිත් ඔබ හමු වීමට බලාපොරොත්තු වෙමින් ඔබෙන් සමු ගන්න අවසර.
රත්නදීප ජන්මභූමි අංකදීප විජයභූමි අපේ උදාර වූ මාතෘභූමියයි මාතෘභූමියයි
ba
පත්මරෙන් සුගන්ධවි රන් කරල් නමාමා